ගරු නිහාල් ලැබේසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
මුල් ආසන ආරූඪ ගරු මන්ත්‍රීතුමියනි, සුති මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම හිතන්නේ අද අපේ මේ විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් උත්සාහ කළා අපි මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට පත්වෙනකොට ලබා දීපු පොරොන්දු ඉෂ්ට කරලා නැහැ කියලා. ඉතින් අපි තවමත් මේ ආණ්ඩුව කරලා තියෙන්නේ අවුරුද්දයි මාස 10යි. තව අපිට අවුරුදු 3කට වැඩි කාල සීමාවක් තියෙනවා. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ ප්‍රතිපත්ති එකින් එක ඉටු කරන්න මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා ඒ කාර්යෂ්ඨ කරන්න. මම අද මාතෘකාවට යන්නම්. Honorable presiding officer, today we are discussing about the determination under the Women's Empowerment Act, and this is about the National Commission on Women. I congratulate the Honorable Minister of Women and Child Affairs about the presenting this the act on this the today's context on the National Commission on Women. I was told that the women in Sri Lanka struggled nearly 30 years to get this the commission operationalized. The National Commission on Women was established under the Women's Empowerment Act number 37 of 2024, and the commission now moving into operationalization. It is the government that has the primary responsibility for creating the legal, institutional, economic and social conditions in which women can enjoy their rights equally with men. The National Commission on Women is particularly important because it is intended to provide statutory mechanism for protecting and advancing women's right and gender equality. The government has to protect women's rights through the established law. It has to develop effective prevention, protection, justice, rehabilitation systems and implement it. It requires coordinated action by police, courts, health services, social services, education authorities and other institutions, not simply passing legislation. The government will guarantee equal access to education, but particularly attention will be given to girls who are out of school or at risk of dropping out. It has to ensure that the national budget is gender responsive. The government will try to change discriminatory social attitudes. The government cannot achieve gender equality through laws alone. It works through schools, media, religious and community leaders, workplaces, political parties, public institutions. The government will change the attitudes that treat women as inferior or restrict their participation in society. The government will protect vulnerable and disadvantaged women, address women who face multiple disadvantages, including women-headed households, women with disabilities, older women, poor rural women, plantation sector women, migrant workers, women affected by disasters, women affected by conflict and displacement. If we compare the functions of government and the National Commission on Women, we can see that the government makes and implement policies, provides public services, proposes legislation, allocate resources, runs programs, enforce laws through relevant agencies, reports through political administration structures. However, the National Commission on Women, it monitors and advises on women's issues, protects women's rights, recommends legal reforms, monitors outcomes, and receives, monitors, writes complaints, and provides independent oversight and provides independent assessment. So, therefore, that this the National Commission on Women has very important duty while the government provides its services and it implements the laws. The National Commission on Women will look into what the how it is implemented and how the women is suffered, and then it will bring notice to the government how the women are suffering. So within next few minutes, I really want to discuss about the issues that we discussed yesterday. Najit Tindika ape garu mantri tuma ye utsaha kara ape aanduwa me ආරෝග්‍ය අසුවතා මධ්‍යස්ථාන හරහා කරන්න යන දේ. ඉතින් මම හිතනවා ඇත්තටම ඒකට උදාහරණයක් මට දෙන්න පුළුවන්. අපි මේ වෙනකොට වාද්දුව තල්පිටිය කොට්ටාසේ දලදාවත්ත කොට්ටාසේ අපි මේ වෙනකොට ග්‍රාම නිලධාරී කොට්ටාස තුනක් තල්පිටිය උතුර, තල්පිටිය දකුණ සහ නාරම්පිටිය කියන කොට්ටාස තුනට අපි තමයි අපි මේ සුවතා මධ්‍යස්ථානය සකස් කරලා තියෙන්නේ. මේ ජනගහනය 8842ක්, ඒකේ හවුස් හෝල්ස් ඒ කියන්නේ නිවාස සංඛ්‍යාව 2640ක්. ඉතින් මේ කොට්ටාසේ ජීවත් වෙන ජනතාවට අවශ්‍ය කරන මූලික පහසුකම් සැලසීම තමයි, මූලික සෞඛ්‍ය සේවාවන් සැපයීම තමයි අපි මේ ආරෝග්‍ය අසුවතා මධ්‍යස්ථානයෙන් කරන්නේ. ඉතින් ඇත්තටම ඔබ දන්නවා අපි අද මේ කතා කරන මාතෘකාවට අදාළ විශේෂයෙන්ම කාන්තාවන් ගත්තාම, කාන්තාවන් මේ වෙනකොට විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් පියවිරු පිළිකා, ගැබ්බෙල පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, ගර්භාෂයේ පිළිකා වගේ ඒ අයට නිශ්චිත විශේෂිත රෝගවලින් පෙළෙනවා. ඒ වගේම බෝ නොවන රෝග, අදිරුදිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ස්ට්‍රෝක්, නිදන්ගත වකුගඩ රෝග වැලි අනිකුත් රෝගවලින් පෙළෙනවා. මෙන්න මේ රෝගීන් පිළිබඳව, ඒක ගැහැණුද පිරිඳ කියලා නෑ, මේ රෝගීන් පිළිබඳව කටයුතු කිරීම තමයි ඇත්තටම මේ සුවතා මධ්‍යස්ථානයෙන් කෙරෙන්නේ. මේ සුවතා මධ්‍යස්ථාන අපි සකස් කරලා තියෙනවා ඉතාමත්ම සංවිධිත වැඩපිළිවෙලක්. මේක ඇත්තටම අපි මේ ක්‍රියාත්මක කරන්නේ 1978 අල්මාටා ඒ සම්මන්ත්‍රණයේදී ලෝකය සාකච්ඡා කළ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ වැඩපිළිවෙලේ තවත් එක් අදියරක් තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ මේ ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන හරහා. මේ ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානවල ඒ කොට්ටාසේ ජීවත් වෙන 8800කට ආසන්න මේ ජීවත් වෙන ජනගහනයේ මේ 2000 ගණනක පවුල් සංඛ්‍යාවේ මේ සියලුම දෙනා අපි ලියාපදිංචි කරනවා. ඒක තමයි මූලිකම කාර්ය ඊට අදාළ PHNO ගේ මහජන සෞඛ්‍ය හෙදනිලධාරිණියගේ. ඊට පස්සේ මේ රෝගීන් ලියාපදිංචි කරන රෝගීන්ගේ අපි හඳුනා ගන්නවා බෝ නොවන රෝග තියෙන රෝගීන් මේ පවුල්වල. ඒ අය මේ ලියාපදිංචි කළ අය අපි ඒගොල්ලෝ කැඳවනවා අපේ සුවතා මධ්‍යස්ථානයට. ඒ සුවතා මධ්‍යස්ථානයට කැඳවලා ඒ අයට දැනට බෝ නොවන රෝග තියෙනවා නම් අපි ඒ පිළිබඳව ෆලෝ අප් එකක් පසුවිපරමක් කරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන උපදෙස් සපයනවා, උපදේශනය සපයනවා, ඒගොල්ලන්ට අවශ්‍ය කරන පරීක්ෂණ කරනවා, ඒගොල්ලන්ට අවශ්‍ය කරන රිෆරල් අදාළ රෝහල්වලට කරනවා. ඒ වගේම අපි අලුතින් මේ පවුල්වල හඳුනා ගන්නා සැකහිතන රෝගීන්ට ස්ක්‍රීනින් ප්‍රෝග්‍රම්ස් කරනවා ඒගොල්ලන්ගේ රෝග හඳුනා ගන්න. ඒ වගේම මේ අවට තියෙන ජනතාවට අපි ඒගොල්ලන්ගේ සුළු රෝගවලට ප්‍රතිකාර කරනවා. ඉදිනෙදා ඒගොල්ලන්ට අවශ්‍යතාවලට අපි මේ සුවතා මධ්‍යස්ථාන හරහා ප්‍රතිකාර කරනවා. ඒ වගේම ඔගොල්ලෝ අපි දන්නවා මේ බෝ නොවන රෝග නිසා විශාල රෝගීන් සංඛ්‍යාවක් රෝහල්වල ප්‍රතිකාර ලබලා දැන් නිවෙස්වල රැඳිලා ඉන්නවා. ඒගොල්ල රෝහලින් නියම කර ප්‍රතිකාර ගනිමින් මේකට අපි කියනවා පැලියේටිව් කෙයා කියලා. මේ රෝගීන් ඇත්තටම මේ මහජන සෞඛ්‍ය හෙදනිලධාරිණිය මේ ගෙවල් වලට ගිහිල්ලා ඒ රෝගීන් පිළිබඳව සොයා බලලා ඒ අවදාළ සංඛ්‍යාලේඛන එකතු කරමින් අර සුවතා මධ්‍යස්ථානයට කැඳවන ඒ රෝගීන් පිළිබඳව නිරන්තරයෙන් ඒගොල්ල පිළිබඳව සොයා බලමින් තමයි මේ කාර්යයන් අපි කරන්නේ. ඊට අමතරව අපි සයිකෝසෝෂල් සපෝට් එකකුත් මේ රෝගීන් සඳහා දෙනවා. මොකද ඒක කරන්න පුළුවන් උපදේශන සේවා හරහා අපි ඒක කරමින් ඉන්නවා. විශේෂයෙන්ම දැන් ඔබට වාද්දුව, තල්පිටිය, දළදාවත්ත සුවතා මධ්‍යස්ථානයට ගියොත් මේ කාර්ය සිද්ධ වෙන හැටි ඔබට බලා ගන්න පුළුවන්. ඒක තමයි අපි මුළු ලංකාව පුරාම මේ වෙනකොට සුවතා මධ්‍යස්ථාන 39ක් හරහා අපි මේ අවුරුද්දේ සැලසුම් කරනවා. මේ වගේ සුවතා මධ්‍යස්ථාන 1000ක් පිටවන්න ඒවයේ එන සියලුම මේ අපි හඳුනා ගන්නා සැකසිත ඒ රෝගේ තියෙන අයගේ බරමණිනවා, උසමණිනවා, ඒගොල්ලන්ගේ බොඩි මාස් ඉන්ඩෙක්ස් එක මණිනවා, වේස් සර්කම්ෆරන්ස් මණිනවා, ඕරල් එක්සමිනේෂන් එකක් කරනවා, ඒගොල්ලන්ගේ ඇස් පරීක්ෂාවක් විෂන් ටෙස්ටින් එකක් කරනවා, කාන්තාවන්ගේ බ්‍රෙස්ට් එක්සමිනේෂන් එකක් කරනවා, ඒගොල්ලන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් මණිනවා, ටෝටල් කොලෙස්ටරෝල් මණිනවා, රැන්ඩම් බ්ලඩ් ෂුගර් එකක් කරනවා, ඒගොල්ලන්ට අර කාඩියෝවැස්කියුලර් ඩිසීස් රිස්ක් එක, CVD රිස්ක් එක අපි CVD රිස්ක් චාට් එකක් අරගෙන ඒගොල්ලන් කරනවා. ඉතින් ඒකෙන් අපි කරන්නේ ඇත්තටම ලියාපදිංචි කරගන්නාලද ඒ කොට්ටාසේ ජීවත්වන පවුල්වල ඒගොල්ලන්ගේ අවශ්‍යතා, සෞඛ්‍ය අවශ්‍යතා සොයා බලමින් ඒ අයට ඒ ඉතාමත්ම සමීප සේවාවක් සපයනවා. ඉතින් ඇත්තටම මේක තමයි නිශ්චිත නියමිත ලෝකේ පුරාම පිළිගත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව. ඒ සේවාව තමයි අපි මේ සුවතා මධ්‍යස්ථාන හරහා දෙන්නේ. දැන් මේක ඊයේ නජීත් ඉන්දික මන්ත්‍රීතුමා කිව්වා අපේ රෝහල් පද්ධතියක් අපිට තියෙනවා. හැබැයි මේ රෝහල් පද්ධතියට ඕනි කෙනෙකුට යන්න පුළුවන් ඕනි වෙලාවක. සමහරු රෝහල් කීපයකින්ම ප්‍රතිකාර ගන්නවා. ඒ නිසා තමයි මිලියන ගණනක් අපේ ජනගහණයට වැඩි 5 ගුණයක් වගේ සංඛ්‍යාවක් මේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නෙ. ඉතින් මේ සුවතා මධ්‍යස්ථාන හරහා අපි කරන්න සූදානම් වෙන්නේ ඇත්තටම කරමින් ඉන්නේ නිශ්චිත කොට්ටාසයක. ඒ කියන්නේ මේ ග්‍රාම නිලධාරී කොට්ටාස 3 තල්පිටියට අදාළ ඒ සියලුම පවුල් ලියාපදිංචි කරලා ඒ ලියාපදිංචි කළ රෝගීන් හඳුනාගෙන ඒ අය සුවතා මධ්‍යස්ථානයට ගෙන්නලා ඒගොල්ලන්ගේ රෝග තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් පසුවිපරමක් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ උපදේශන සේවාවන් සපයලා ඒගොල්ලන්ගේ ජීවිත සුවපත් කරන්න ඇත්තටම මේ කාර්යය අපි හරියට මේ නිශ්චිත කාල සීමාව තුළ ඉටු කරගත්තොත් රෝහල්වලට යන සංඛ්‍යාව අවම කරගන්න පුළුවන්, රෝහල්වල තදබදය අවම කරගන්න පුළුවන්. ඒක තමයි මේ ව්‍යායාමයේ මං හිතනවා අපි ජාතික ජනබලවේගයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිශ්චිත වශයෙන්ම අපි ඉටු කරන ප්‍රධානම අවස්ථාව තමයි අපි මේ සුවතා මධ්‍යස්ථාන රටපුරා ක්‍රියාත්මක කිරීම. ඒ මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි අපිට කියන්න අවශ්‍යයි අපි ඉතාමත්ම ක්‍රමානුකූලව ජාතික ජනබලවේගයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ එකින් එක මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ මොනවා කිව්වත් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ වෙනකොට අපි මේ රටේ ජනතාව ඉතාමත්ම හොඳින් අපි අපේ වැඩපිළිවෙලත් එක්ක එකතු කරගෙන තියෙනවා. ඒක තමයි අපි කළුතර ඒ දිස්ත්‍රික්කයේ පැවති රැලි දෙකකින් අපි පෙන්වුවේ. මේ රටේ ජනතාව අපිට මැතිවරණ දෙකකින් ලබා දීපු ජයග්‍රහණයටත් වඩා විශාල ජයග්‍රහණයක් ලබා දෙන්න මේ රටේ ජනතාව අපේ වැඩපිළිවෙල සමග එකතු වෙමින් ඉන්නවා කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
මොකක්ද පොයින්ට් එක ගරු මන්ත්‍රීතුමා?
මේ පාර්ලිමන්ට් ස්ටෑන්ඩින් ඕඩර් 111-7 මේක 10 වෙනි වාතාව මම අහන්නේ 111-7 සෙක්ටෝරල් ඕවර්සයිට් හෙල්ත් කොමිටී එකේ. අපි මෙතුමාද පය ගණන කතා කරා මේ ටීචින් හොස්පිටල් ජැෆ්නාව ගෙන්නලා අපි ඉන්ක්වරි කරා. ඊට පස්සේ ඒ හොස්පිටල් එකට දීපු ඩිරෙක්ටර් අපොයින්ට්මන්ට් ලෙටර් එක දැන් අවුරුදු ගාණක් මං ඉල්ලනවා මෙතුමාලාට ඒව කුරු ආරක්ෂාව කරගෙන අවිල්ල පය ගාණක් උත්තර දෙනවා රටට අරග කරනවා මේ කරනවා කියලා. දැන් අවුරුද්දක් ඒ අපොයින්ට්මන්ට් ලෙටර් එක අහලා අවුරුද්දක් මෙතුමාට උත්තර දෙන්න ගියාන්න කොපුලුවන් නම් පය ගාණක් හෙල්ත් ගැන කතා කරනතු මේ අවුරුද්දක් මේක වයලේටින් ස්ටෑන්ඩින් ඕඩර්ස්.
ඔබතුමා මේ ප්‍රශ්නය කීපවරක් අපේ සෙක්ටෝරල් ඕවර්සයිට් කමිටියේ නැගුවා. නමුත් අපි විමසලා බැලුවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ 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 නිලධාරීන් පත් කරලා තියෙන්නේ නීත්‍යානුකූලව. මේ අයට PSC approval එකක් තිබෙනවා. මම ඔබට පෙන්නුවා ඒ අයගේ පත්වීම් ලිපිය. ඉතින් ඔබතුමාගේ තර්කයක් ගොඩනගනවා ඔබතුමා වෙනත් දිශාවකට. නමුත් නීත්‍යානුකූලව මේ කටයුත්ත කරලා තියෙනවා කියලා මම මට කරුණු තියෙනවා ඉදිරිපත් කරන්න. මම මේක ඉදිරිපත් කරා අපේ සෙක්ටෝරල් කමිටියකදී. හෙට අපි නැවත මුණ ගැහෙමු. අපි ඒ හෙට සෙක්ටෝරල් කමිටියකදී මම ඔබට එළිය කෙවිලි පෙන්වන්නම්.
අර්ජුන මන්ත්‍රීතුමා
අපර 10යි. මෙතමට බොහොම ස්තුතියි. මට කිසිම ලිපියක් අද වෙනකම් පෙන්වලා තිබුණේ නැහැ. ඒක නීති අනුකූල නම් මම මේ 2014 මේ මෙඩිකල් ඔෆිසර්ස් ඇක්ට් එක තියෙනවා 17-19 ඇමෙන්ඩ්මන්ට් තියෙනවා මම සෙක්‍රටරිටයි මෙතුමාලට අයුවා කොහෙද ඒක තියෙන්නේ කියලා.
එහෙම නීතිය. ඔබතුමා දැන් පිළිතුරක් ලැබුණනේ ගනු මන්ත්‍රීතුමා.